సమంతా చక్రవాళీసు అత్ర గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముఖదం ధమ్మ శవన కాలు అయం బదంత ధమ్మ శవన కాలు అయం బదంత ధమ్మ శవన కాలు అయం బదంత నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రో సమ్మా సంబుధురజానన్ వహన్సేట అప్ప హెమదినాగేమ నమస్కారే వేవా. సుపిన్వత్ని, ඔබ හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. පින්වත්නි, අද මේ දේශනාවේ දායකත්වය මත්තේ ගොඩ සල්ගස්මාවත දෙවන පටුමඟ නොම්බර 137 20B නිවසේ පදිංචි අමල් අමරසිංහ මහත්මාත් පින්නතුන් සියලු දෙනාත් එකතු වෙලා අද ලංකාවේ ලෝකේ විශාල පිරිසකට ධර්ම දාණය පිණිස මේ දේශනාවට මේ පින්තුන් කැප වෙලා තිබෙනවා. අමල් අමරසිංහ මහත්මයා ප්‍රදාන පින්තුන්ටත් මේ පින්තුන් නමින් මිය ගිය ඥාතීන්ටත් අනුමෝදනා වේවා කියලා අදිෂ්ඨාන කරමින් අපි ධර්මානුශාසනාව ආරම්භ කරනවා. පින්වත්නි, මේ ධර්මය සැබවින්ම අපව සනසනවා, සැබවින්ම අපව නිවනෝ. මේ ලෝකේ කිසිම කාම අරමුණක් අපි වෙච්චර නිවන්නේ, කිසිම කාම අරමුණක් අපිව සංසිඳුවන්නේ නැහැ එච්චර. හැබැයි මේ ධර්මය අපව සංසිඳුවනෝ, අපව නිවා සනහාලනෝ. ඉතින් මේ ධර්මයට ආපු කිසි කෙනෙක් අවුල් වෙන්නේ නැහැ. එයා ධර්මයේ කියලා හිතාගෙන මොනවා හරි කරලා අවුල් වෙන්න පුළුවන්. ධර්මයේ කියලා යා හිතාගෙන ඉන්න එකකින් එයා අවුල් වෙන්න පුළුවන්. හැබැයි මේ නිර්මල පරියාප්තිය අපිව කවදාවත් අවුල් කරන්නේ නැහැ. නිවනෝ විතරයි. දෙ ලෝකේ නිවෙන්ට නිව හේතු නැත්තේ. ඇවිලෙන්ට ඕන තරම් හේතු තියෙනවා. හොඳට බලන්න පින්වත්නි, ලෝකේ ඇවිලෙන්ට ඕන තරම් හේතු, නිවෙන්න හේතුවක් නැහැනේ. අපිව අවුල් වෙන්න, අපිව කලඹවන්න ඕන තරම් අපිට හේතු හොයාගන්න පුළුවන්. හැබැයි අපිට නිවෙන්න එහෙම හේතුවක් හොයාගන්න බෑ. ඔබ දන්නවද, නිවෙන්නේ පැවැත්මට හේතු එකතු කිරීමෙන් නෙමෙයි, නොපැවැත්ම පිණිස යථාර්ථය දැකීමෙන්. ලෝකේ අත්දැකීම් දෙකයි තියෙන්නේ. එකක් තමයි පැවැත්ම පිණිස හේතු සංවිධානය කරන එක. ඒක එකක්. දෙක තමයි නොපැවැත්ම පිණිස හේතු නිරුද්ධ කිරීම. ඉතින් නොපැවැත්ම පිණිස හේතු නිරුද්ධ කිරීම පිණිස ස්වභාවයෙන්ම අපේ ඇතුලේ එන්නේ නැහැ ගතියක්. අපි කැමති පවතින්ද. ඇයි? ඒක තමයි අපේ සසර සංසාරික ගතිකත්වය. අපේ සංසාරික ගතිකත්වය තමයි පැවැත්ම පිණිස හේතු සංවිධානය කරන එක. ඉතින් පැවැත්ම පිණිස අපේ ඇතුළාන්තය තුළ ගොඩාක් හේතු සංවිධානය වෙලා තියෙනවා. ඒක අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. බලන්න, මේ හැම සාක්ෂියක්ම පැවැත්ම උදෙසායි. මේ ස්වභාව ධර්මයේ ඵල දරන්නේ පැවැත්මට. ඔයාලා තුළ ජීව විද්‍යාත්මක කායික වෙනස් වීම ඇති වෙන්නේ පැවැත්මට. ජීව විද්‍යාත්මකව සම්පූර්ණයෙන් ඔබේ කය තුළ වෙනස්කම් ඇති වෙලා තියෙන්නේ පැවැත්මට. ඇස්වල ඇහි බැමි තියෙන පැවැත්මට, කෙස් තියෙන පැවැත්මට. එනම් මේ ස්වභාවිකත්වය ඇතුළේ පැවැත්මට අදාළ හේතු අනාදිමත් කාලයක් තිස්සේ ගොඩනැගිලා තියෙන ප්‍රශ්නය මේ පැවැත්ම ඇතුළේ හරියම පශ්චත්තාපයේ දුක කනස්සල්ලෙන් තමයි ජීවිතේ පවතිනද වෙන්නේ. පැවැත්ම කෙරෙහි සියුම් තෘෂ්ණාවක් ඇතුළේ තියෙනවා. ඒ තෘෂ්ණාව මත පිහිටා පැවැත්ම සහවුරු කරගන්න කියලා අපි වැඩ කරනවා. ඉතින් ඒ වැඩ බොහොම විඩාබර වැඩ. ඉගෙන ගන්න එක පහසු නෑනේ. විශ්වවිද්‍යාලය යන එක පහසු නෑනේ. රැකියා කරන එක පහසු නෑනේ. උදේ වැඩට ගිහින් හවස 8ට විතර ගෙදර එන්න වෙනවා කියන්නේ පහසුවෙන් කරන එකක් නෙමෙයිනේ. ඒක බොහොම අපහසුයෙන් කරන්නේ. ඉතින් අපහසුයෙන් කරන නිසා තමයි සතියන්ත වෙනකම් බලනින්නේ. ඉතින් මේ පැවැත්ම පිණිස අපි මේ හේතු ගොඩ නගාගෙන ඒ වෙනුවෙන් අපි මහන්සි වුණාට, ඒ වෙනුවෙන් වැඩ කළාට, අනේ පින්වත්නි මේ පැවැත්ම පිණිස වැඩ කරන එක හරි වෙහෙසයි. ඉතින් ඊළඟ එක තමයි මේ පැවැත්ම පිණිස අපි මේ විදියට වැඩ කරලා මේ ඔක්කොම සංවිධානය කරගත්තට ඉතින් පින්වත්නි මේ පැවැත්ම තුල තහවුරුවක් නැහෙනි. ස්ථිරසාර පැවැත්ම ඉලක්ක නැහෙනි. දැන් පැවැත්ම තුල ඉලක්කයක් තියෙනවනේ. අපි අද දන්නවා නම් ස්ථීරව මට තව අවුරුදු 50ක් තියෙනවා. ඒ 50 ඇතුළත මම අභියෝගයට ලක් වෙන්නේ නැහැ. ඒ 50 ඇතුළත මට කිසිම කරදරයක්, හිංසාවක්, පීඩාවක්, අපහසුාවක් මොකුත් වෙන්නේ නැහැ. ස්ථීරව 50ක් පවතිනවා අද ඉඳලා. කිව්වොත් ඉතින් 50කට සැලසුම් කරගන්න පුළුවන්. නමුත් එහෙම ස්ථිරසාර සැලැස්මකට යන්න බෑ. ඇයි? පැවැත්ම පිණිස හේතු ගොඩ නැගිලා තිබුණාට අවිනිශ්චිත බව කියන එක තමයි ආවේනික තත්ත්වය. පැවැත්ම පිණිස අපි තුල හේතු සකස් වෙලා පැවැත්මටම අපි තණ්හා කරගෙන හිටියට ආවේනික තත්ත්වය කියලා එකක් තියෙනවා. ආවේනික තත්ත්වය. ඒ ආවේනික තත්ත්වය තමයි අවිනිශ්චිතකම්. අනිත්‍යතාවේ. අඤ්ඤතාභාවේ. වෙනත් ස්වභාවයකට පත් වෙන. ඒ කියන්නේ මේ තියෙන තත්ත්වය සම්පූර්ණයෙන් වෙනත් ස්වභාවයකට පත් වෙන්න පුළුවන්. ඒ වෙනස් ස්වභාවයකට පත්වීම කියන එක, ඒ අවිනිශ්චිත බව කියන එක ආවේනික තත්ත්වය. එහෙනම් ස්වභාවිකත්වය මොකද්ද? ස්වභාවිකත්වය තමයි පැවැත්ම පිණිස හේතු. ස්වභාවිකයි. එතකොට මේ පැවැත්ම පිණිස, සත්වයාගේ පැවැත්ම පිණිස තමයි මේ හේතු සාධක ඔක්කොම නැවිලා තියෙන්නේ. ගස් පල දරන්නේ ගසේ ප්‍රයෝජනීයටම නෙමෙයි, සත්වයාගේ පැවැත්මට උපකාරාර්ථී. එතකොට එක වෙලාවක මේ ලෝකේ සම්පූර්ණයෙන්ම මෙහෙම එකක් තිබ්බද නැද්ද කියලාත් හොයන්න බැරි වෙන්න අවුල් වෙලා යනවා. කොච්චර දියුණුවක් අවුල් වෙලා යනවා. ඒකනි බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි, මේ එක ඉරක් පායා ඇති වෙලාවක මේ පෘථුවියට තවත් ඉරක් පායනවා කියනවා. එතකොට ඉතින් විද්‍යාව ගැන දන්න කෙනෙක් කියන්න පුළුවන් කොයි දිරවල දෙකකින් පායන්නේ කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඇත්තට මේකෙන් බුද්ධ ශාසනය අදහස් කරන්නේ ඔක සත්ත්ව සූර්ය උද්ගමන කියලා සූත්‍රයක තියෙන ඉරවල් හතක් පායනවා කියලා. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් මේ ඉතින් මේ යන ක්‍රමයේ ඉරවල් කොහෙද හතක් පායන්නේ කියලා ඔයගොල්ලෝ හිතුවට ඒගොල්ලෝ ඕක ගැන දන්න ටිකනේ. ඔයගොල්ලෝ ඕක ගැන දන්න ටික ඔය. හැබැයි අපි ඉතින් එහෙම නෙමෙයි ඉතින් එහෙම තව ටිකක් ටිකක් ඒ වටා ටිකක් දාර්ශනිකව හිතමු. සමහර ශරීර මේ ගෝලී උෂ්ණත්වය ඉහළ යන්න පුළුවන්. ඒක බුදුරජාණන් සුඛිය දේශනා කරන්න පාවිච්චි කරපු ආඛ්‍යානෙත් දන්නේ නැණි ඔය. අපි දන්නේ නැණි ඒක. අපි දන්නේ මේ වටේට තියෙන පොඩි ග්‍රහලෝක ටිකක් ගැන විතරනේ. ඒතර බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා ලෝක ධාතු විඤ්ඤාපන වගේ සූත්‍රයක මහණෙනි දසදහසක් ලෝක ධාතු තියෙනවා කියනවා. ඒ දසදහසක් ලෝක ධාතු තියෙන සීමාවේ ඒක මේ දැන් තල 31 1000කින් වැඩි කරන්න කියනවා. මනුස්ස ලෝක එකක් තියෙනවා, දිව්‍ය ලෝක හයක් තියෙනවා, අපායවල හතරක් තියෙනවා, බ්‍රහ්මතල 20ක් තියෙනවා. ඔක්කොම එකතු කරාම 31යි. මේ 31 ඇතුලේ තින් අපර ගෝයාන මේ ඒ 31 ඇතුලේ තියෙනවා එකක් මහා මේ ওই විදිහට මේ පින්වත්නි මහා මේරු 31ක් තියෙනවා. ඒ විදිහට හොම බෙදුවම් පස්සේ 31 ගානේ මේ තියෙනවා. ඒ 31 1000කින් වැඩි කරන්න කියනවා. එතකොට 31 1000යි. ඒක 1000. එතකොට 31 1000ක මනුස්ස ලෝක 1000ක් තියෙනවා. අපර ගෝයාන 1000ක් තියෙනවා. පූර්ව විදේශ 1000ක් තියෙනවා. ඊටපස් දිව්‍ය ලෝක 6000ක් තියෙනවා. අපායවල 4000ක් තියෙනවා. බ්‍රහ්මතල 20000ක් තියෙනවා. ඔන්න ඔය සීමාවට අපි කියනවා චූලනිකා ලෝක ධාතුව කියලා. චූලනිකා ලෝක ධාතුව කියලා. ඒ කියන්නේ මන්දාකිනි 1000ක් පවතින සීමාව ඇතුලේ. මේ බුද්ධ ශාසනේ මේ කතාව කියන්නේ බොහොම පරණ ඥානයකින් මේ කියන්නේ 2600කට යහපැත්තේනේ. මේක පාවිච්චි කරපු ආඛ්‍යානයේ වෙනස්කම් තියෙන පුළුවන්. හැබැයි මේ පරම මේ ඇත්ත අදයි හෙටයි අනිද්දායි හැමදාමටම ඇත්ත. අද ඇත්තත් එක්ක ඔයාලා මේක ගලපන් දෙපා. අද ඔය ලෝකේ හොයාගෙන තියෙන කතා ටිකක් තියෙන. ඒ ටිකටම ගලපන්නිපා. එතකොට ඒ ඒ විදියට 31000ක් තියෙන චූලනිකා ලෝක ධාතුවකම මනුස්ස ලෝක 1000ක් තියෙනවා කියන. එතකොට මේ මනුස්ස ලෝකවල මේ විදියටම පින්වත්නි බුදුරජාණන්සේ වදාලා ඒ ඒ ඒ තල 31000 ඇතුළත ඉරවල් 1000ක් පායනවා කියනවා. හඳවල් 1000ක් පායනවා කියනවා. සඳතරු පායන සීමාව ඇතුළේ මනුස්ස ලෝක 1000ක් තියෙනවා කියනවා. ඒ ඒකට කියනවා චූලනිකා ලෝක ධාතුව කියනවා. ඒක තවත් 1000කින් වැඩි. චූලනිකා ලෝක ධාතුව 1000කින් වැඩි කරන්න කියනවා. ඒකට කියනවා ද්විසහස්‍රී ලෝක ධාතුව කියලා. ඒක තවත් 10000කින් වැඩි කරනවා. ඒකට කියනවා මහා සහස්‍රී ලෝක ධාතුව කියලා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුව ගැන මා විශාල ඉගැන්වීමක් කළා. නමුත් ලෝකේ දැන් හොයාගෙන තියෙන මේ පොඩි පොඩි ග්‍රහ ලෝක ටිකක් විතරයි. එනම් මේ බුදුරජාණන් වහන්සේගේ ඥාණයෙන් වදාළ දේ අදට 2600කට යහපතේ. ඒක බොහොම පරණ දැනුම්. කෙනෙක් කියන බලන ඒක පස්සේ හදාගන්න ඇති කියලා. බොහොම පරණ ත්‍රිපිටකවල පරණ ත්‍රිපිටක තියෙනවනේ. බුත් සමහර දේශනා ගල් කණුවල ගල් කුළුණු ගල්වල ලියලා මේ කාලේ රජවරු වෙන. මෙතන මේ පරිසංකල එහෙම. පස්සෙනේ මේ වලගම්බ රජුරුන් කාලේ කාන්තාරූඪ කළේ ඒත් අද ඊයේ නෙමෙයිනේ. බැමිණි ඉතිහාසගතේ ආවේ මේ දැන් අවුරුදු 100කට 200කට 300කට හැපෙත නෙමෙයිනේ. ඒතර 100කට 200කට ආසන්නේ අපිට හම්බෙන්නේ මේ මහනුවර යුගයේනේ. එතකොට බැමිණි ඉතිහාසගතේ කියන්නේ බොහොම පරණ එකක්නේ. ඒත් අවුරුදු 100ක් 200ක් 300ක් නෙමෙයි. හරි. අපි හිතමුකෝ හරි ඒ ග්‍රන්ථ ඒක ඒ ත්‍රිපිටකයේ තියෙනවා. දැන් ලෝකෙ පිළිගන්නවා ඒක. ලෝකෙ පිළිගන්නවා ලෝක උරුමයන් සම්බන්ධ තත්වයන් ගැන සාක්ෂි සහිතව යුනෙස්කෝ වගේ ආයතනත් ඔක්කොම පිළිගන්නවා මේක පරණයි. අවුරුදු 2500ක් නෑ කියමුකෝ. හැබැයි අපිට පිළිගන්න වෙනවා වලගම්බ රජුන්ක. ඒක මොකක් පුරාවිද්‍යා සාක්ෂි සහිතව තියෙන. එහෙම බැලුවත් අවුරුදු 100ක් 200ක් නෙමෙයිනේ. එහෙනම් මේ විද්‍යාත්මක කියවීම මේ බොහොම අවුරුදු 100ක් 200ක් ඇතුළත ගොඩනගාගත්ත ඒ පුද්ගලයාගේ දැනුම් පරාසය ඇතුළේ යම් කිසි ගවේෂණාත්මක ගොඩනැගිලි. ඒත් අපි එක පරණයිනේ 2600ක හැපැත්තට පැත්තකට නොදාමුකෝ. එහෙනම් මතක තියාගන්න මේ පොත්වල ඒ විදිහටම තියෙනවා. ඒ නිසා පින්වත්නි මේ ලෝකය ගැන හොයන්න එපා. කෙලවරක් නැහැ. සඳතරු ගැන හොයලා වැඩක් නැහැ. ඉරේ ආවාට සඳියාව හොයලා වැඩන්නේ. පුළුවන් නම් බලන්න මේ ලෝකෙන් සදාතනිකව නිවෙන්න බලන්න. සදාතනිකව මේ ලෝකෙන් නිවෙන්න බලන්න. නිවෙන කෙනෙක් වෙන්න. ඇවිලෙන කෙනෙක් වෙන්න එපා. එතකොට ඒ නිවෙන්න නම් ඔගොල්ලෝ හිත ඔගොල්ලෝ විවිධ දේවල්ට අපිරුචි කරනවා. ලෝක ගැන හොයන්න කැමති, ග්‍රහ ලෝක ගැන හොයන්න කැමති. ඊට පස්සේ සමහර අය ඉන්න සංචාරයට කැමති. ඊට පස්සේ ඒ සංචාරේ ලෝකෙ පයින් ඇවිදලා ආස්වාදයට පත් වෙන්න හිතන්න එපා. ලෝකෙ ඇවිදලා ආස්වාදයට පත් වෙන්න බෑ. මොකද අපි හිතමු ලෝකේ වටේ කරක් ගන්න කෙනෙක් කියලා. එයාට හිතෙනවා ඒ රට ටිකම තව රටකට යන්න හිතෙනවා. ඊට පස්සේ එයා ඒ වෙනුවෙන් සල්ලි වන ආය රටකට යනවා. දෙයා හිතන්නේ ඒක ජීවිතෙ විඳිනවා කියලා. ඉතින් කෙලවරක් නෑ. මැරෙනකන් ඇවිදිනවා. ඒ නිසා ඔය පින්නතුන්ලා කළ යුත්තේ ලෝකේ වටේ පයින් ඇවිදින එක නෙමෙයි. තමන්ගේම පංචස්කන්ධ ලෝකේ අවබෝධ කරගන්න එක. ලෝකේ ඇවිදලා දුක ඉවර වෙනවා කියනවා නම් මේ ලෝකේ බුදුරජාණන් වහන්සේව පහළ වෙන්නේ නැහැ. පයින් ඇවිදලා මේ ප්‍රශ්නේ විසඳගන්න බෑ. පරිේශනාගාරයක් ඇතුලේ විද්‍යාගාරයක් ඇතුලේ මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. පොඩි පොඩි ප්‍රශ්න විසඳගන්න පුළුවන්. මා බරපතලම ප්‍රශ්නේ විසඳගන්න බෑ. ඒ නිසා ඔය පින්නතුන්ලා කළ යුත්තේ ඔබගේම පංචස්කන්ධ ලෝකේ ඔබේ පැත්තට හැරෙන එක. ලෝකේ පැත්තට හැරිලා ලෝකේ ඇවිදින එක නෙමෙයි. සිත ඇතින් ඇතට යවල හතරතරු විදිහා බලාගෙන ඉන්න එක නෙමෙයි. ඔබ කළ යුත්තේ ඔබේ අභ්‍යන්තරය අවබෝධ කර ගැනීමයි. තමන්ගේ අභ්‍යන්තරය අවබෝධ කර ගැනීමෙන් දුක ඉවර කරන්න පුළුවන්. දුක ඉවර පින්වත්නි දුක ඉවර දැන් සමහර අය ඉන්නවා මෙහි තියෙන ප්‍රශ්න බුද්ධ ශාසනයෙන් ගලහන්න ගන්න. මෙහි තියෙන ප්‍රශ්න තියෙනවනේ. ඉතින් ඒ මෙහි ප්‍රශ්නිය බුද්ධ ශාසනයෙන් ලියන්න බලනවා. එතකොට මෙහි තියෙන ප්‍රශ්නේ බුද්ධ ශාසනයෙන් ලියන්න එපා. අපි මූණ දෙන බරපතලම ප්‍රශ්නේ විදියට ඔය පින්නතුන්ලා දකින්න ඕනේ ජාතියයි. ජාතිය සිංහල ජාතිය මුස්ලිම් කියන එක නෙමෙයි. පින්නත්නි අණ්ඩජ ජලාබුජ සංසේදජ ඕපපාතික වශයෙන් ගර්භාෂයක් ඇතුලේ බිත්තරවල කුණුගොඩවල්වල ඕපපාතිකව මේ ඉපදින්න වෙන එක. ඔක්කොම කතා මේ ඉපදීම ඇතුලේනේ තියෙන්නේ. නූපන් සත්වයකට මේ ප්‍රශ්න නැණි. නූපන් සත්වයකට අද දවල්ට කණ්ඩ ඕන කියලා එකක් තියෙනවද? කණ්ඩ හොයන්න ඕන කියලා නිකම් ආහාර ගවේෂණය කිරීම දුකක් තියෙනවද? ඒ නූපන් සත්වයකට මේ මොකක්වත් කතා නැහැ. මේ ලෝකේ බරපතලම ප්‍රශ්න ඉපදීම පින්වත්. උපදීන එක. එතකොට බුදුරජාණන් වහන්සේ අපට වදාළ මේ ඉපදීමේ දුක මිහිදී නැති කරගන්න විදිය. ඒක තමයි බුද්ධ ශාසනය විශාලම යහපත. ඉපදෙමින් මැරෙමින් මේ සසර යන සත්‍යයට සම්පූර්ණයෙන්ම සසරින් ගැලවෙන විදිය. ඉපදෙමින් මැරෙමින් යන සත්‍යයට සම්පූර්ණයෙන් සසරින් මිදෙන විදිය බුදුරජාණන් වහන්සේ වදාළා. බාගෙට නිමේ සම්පූර්ණයෙන්ම මිදෙන විදිය වදාළා. ඉතින් ඔය පින්නතුල්ලා සම්පූර්ණයෙන් මේ සසරෙන් මිදෙන්න දක්ෂ වෙන්න. ඒ දක්ෂ වෙනවා නම් ඔයාලට තියෙන්න ඕන පින්වත්නි වීරිය කියලා එකක්. වීරියක් තියෙන්න ඕන. ඒකෙදි බුදුරජාණන් වහන්සේ අපට බදාලා කාරණා හතරක් ගැන සංවේදී වෙනවා. දැන් කියනවා අපි කියනවානේ දැන් ලෝකේ හොයන්න එපා. ලෝකේ පරත්තරක් කියලා වරක් නැහැ. ඇවිදලා මේ වැඩේ කරන්නවත් බෑ. සංචාරය කළාට මුකුත් නිවෙන්නෙත් නැහැ. ආස්වාදයෙන් සම්තෘප්තිමත් වෙන්නෙත් නැහැ. ඕගොල්ලෝ දිහා බලන්න. ලෝකයේ ගවේෂණය කරනවා වෙනුවට ඔබේ ඔබගේ సంతානෙ ගවේෂණය කරන්න. ඒ సంతානෙ ගවේෂණය කිරීම ඇතුලේ මේ ප්‍රශ්නේ විසඳා ගන්න පුළුවන් කියලා ඉතින් අදට 2600කට හැපැත්තේදී බුදුරජාණන් වහන්සේ අදාළන්නේ කතාව. මොකද මේ ජීවිතේ අපි හිතනවට වඩා අභාග්‍ය පැත්තකට සම්පූර්ණයෙන් අගාධයකට තමයි ඇදෙන්නේ. මේ මානව චින්තනයත් එහෙමයි. පාරිසරික සාක්ෂිත් එහෙමයි. අධ්‍යාත්මික අවකාශයත් එහෙමයි. ඔක්කොම එහෙමයි. හොඳට බලන්නකෝ. කලින්ට වඩා වියපත් වෙන වේගියත් වැඩි. දැන් හොඳට බලන්න කලින්ට වඩා වේගෙන් වියපත් වෙනවා. එහෙනම් ලෝකෙ මොනවටද උත්තර හොයාගෙන තියෙන්නේ? අපේ වියපත් වෙන වේගය අඩු කරගන්නත් අපිට බෑ. අපි මුණ දෙන ලොකුම ප්‍රශ්නේ මොකදනේ? අයි දැන් අපි කිව්වා ඉස්සෙල්ලා අපිට තියෙන ආස්වාද ජනකම දේ තමයි මොකද පැවැත්ම තහවුරු කරගන්නේ. එච්චර සාමාන්‍ය පෘථග්ජනී අදහස් කරන එච්චර වටිනා දෙයක් නැහැ නේ තව. පෘථග්ජනී අදහස් කරන්නේ කොහොම හරි පවතින්න ඕන. එයාගේ ඔළුව ඔච්චරයි වැඩ කරන්නේ. මමත් පවතින්න ඕන, මගේ අයත් පවතින්න ඕන. ඒ පැවැත්මට අභියෝගයක් නොවී තියෙන්න ඕනේ අයිත. මොනවද වෙලා තියෙන්නේ ලෝකෙ? කෝ පැවැත්ම තහවුරු වීම මොකුත් නැහැ. එහෙනම් අපි ලෝකෙ මොනවද අත්පත් කරගෙන තියෙන්නේ කියලා දැන් කල්පනා කරලා බලන්න. වියපත් වෙන එක පාලනය කරන්නවත් බෑ අපිට. අහුවැස පාලනය කරගන්න බෑ. කියන්නේ ස්වභාව ධර්මී පාලනය කරන්නත් බෑ අපිට. අපේ වියපත් වීමේ වේගය පාලනය කරන්නත් බෑ. ස්වභාව ධර්මී පාලනය කරන්නත් බෑ. වහිනේක හුලං හමන එක බෑනේ. ලෝකෙ කොච්චර දියුණු වුණත් ලෝකයට පුළුවන් ද මේ භූමිකම්ප ඇති වෙන එක නවත්ත ගන්න බෑ. දියුණුයි කිව්වට කරගන්න බෑ. ඊට පස්සේ ස්වභාව ධර්මී මානව වර්ගයට අභියෝග කරනකොට, ජීවිතේ අභියෝගයට වැටෙනකොට එයාට දුවන්න පැත්තක්වත් පේනවද? දැන් කොවිඩ් ආවා. අපිට යන දිශාව හොයාගන්න බැරි වුණානේ. විශාල වශයෙන් ලෝකේ මිනිස්සු මැරුණා. ස්වභාව ධර්මයේ තුලම යම් කිසි ආකාරයක සමනීය වීමක් ඇති වුණා. ඒකනේ අපි කියන්නේ දැන් ප්‍රතිශක්තිකරණීයම හැදුනට පස්සේ ඉතින් බොහොම මේ ස්වභාවිකවත් අපි යම් පාලනයක් වුණා. ඊට පස්සේ දැන් ඒක විසඳන්න කියලා අපි මොකද කළේ? ලෝකෙ එන්නත් දිනු කළා. දැන් මේ වෛද්‍යවරුම කියන්නේ නැද්ද එන්නත නිසා අතිරේක ප්‍රශ්න ගොඩක් හැදිලා දැන් කියලා? මේ දොස්තර මහතුරු කියනවා. මේ ළඟදී මට විශේෂඥ වෛද්‍යවරයෙක් කිව්වා ස්වානංස එන්නත් කීයක් ගත්තද කියලා මගෙන් අහලා කිව්වා ස්වානංස පොඩ්ඩක් ගැටළු වුණා. මේවා මේ ශනිකව එන්නත් දියුණු කරපුවනි ස්වානස් මේවා බොහොම ගැඹුරු පරිශනත් එක කරන්න උනේවා. ඉතින් එහෙම අපිට කරගන්න බැරි වුණා කියලා ලෝකේ දැන් පිළිගන්නවනේ. හරි, එහෙමනම් ගොඩාක් ගැඹුරු පරිශන කරා කියන්නකෝ. දැන් ඔය පරිශන කරලාම හොයාගන්නව තියෙනවනේ. එහෙම හොයාගනත් මොකද්ද වෙලා තියෙන්නේ මට කියන්න. එහෙම කරලා දියවැඩියා හොඳ කරන්න පුළුවන්ද? බටහිර බෙදගන්න බෑ කරන්න. පාලනය කරන යන්නද තියෙනවා බෙහෙ. හොඳට බලන්න, ඕගොල්ලන්ට තියෙනවා නම් දියවැඩියාව බටහිර බෙහෙත් වෛද්‍යවරේ කාම්බෙලා දියවැඩියාව නිට්ටාවට හොඳ කරගන්න බෑ. පාලනය කරගන්න යන්න දෙනවා. කෑමත් පාලනය කරන්න කියනවා, බෙහෙත්තුත් බොන්න කියනවා, මැරෙනකම් බොන්න කියනවා. එහෙනම් මේ ලෝකේ දැන් අර කියනවනේ, අපි කියනවනේ මේ අපිට බැරි වුණා කාලයන් පරිශන කරන්න බැරි වුණා කොවිඩ් වලට කියන, එහෙනම් දියවැඩියාවට තියෙන්න පාය. එහෙනම් මේ පාලනය කර ගැනීම තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න, මේ ලෝකේ රිද්මයට පරිශනාගාරයක නලයකින් විසඳුම් හොයන්න බෑ. දියුණු කරපු අන්වීක්ෂයකින් ලෝකේ සියුම් රිද්මය අඳුන ගන්න බෑ. අන්වීක්ෂයට රිද්මය ගෝචර නෑ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයට එහා පැත්තේ ගිහින් තවත් අන්වීක්ෂ ලෝකෙ දියුණු කරගත්තා. ලෝකෙ රිද්මය කියන එක ඒ විදිහටම සිද්ධ වෙමින් පවතිනවා. ඒ රිද්මය ඒ විදිහටම සිදු වෙමින් පවතින. එහෙනම් මේ රිද්මයානුකූල තත්ත්වය අවබෝධ කරගන්නවා මිසක් අපි ලෝකයේත් එක හැපෙන කිසි තේරුමක් නැහැ. එහෙනම් අපි වියපත් වෙන වේගය අපිට පාලනය කරන්න බැරි වෙලා තියෙනවා. වියපත් වීම ඇතුලේ අපි තුල පවතින ව්‍යාධි සහගතකම් වලට විසඳුම් හොයන්නත් අපිට බැරි වෙලා තියෙනවා. පාලනය කරලා තියෙනවා යම් තාක් දුරට. හැබැයි මේ පාලනය ඇතුලේ අපේ අපේක්ෂිත තත්වයන් මල්පල ගැන්විලා නැහැ. හරි, මේ පාලනය කිරීම ඇතුලේ අපිට අවුරුදු 85කවත් ජීවිත අපේක්ෂාවකට යන්න ලෝකයේ අවස්ථාව හැම්බෙලා නැහැ. පාරිසරික සාධකත් අපිට වෙනස් කරගන්න බැරි වෙලා තියෙනවා. එහෙනම් ලෝකේ පැවැත්ම පිණිස අපි කොච්චර මහන්සි වුණත් අපේ පැවැත්ම බිඳ වැටිලා මිසක් පැවැත්ම සුරක්ෂිත වෙලා නැහැ. සුරක්ෂිත වෙලා නැහැ. ලෝකයේ රිද්මයානුකූලව සංසිද්ධියක් විදියට සිද්ධ වෙමින් පවතින දේවල් තමයි අපි මැදිහත් වෙලා අභියෝග කරන්න ගිහින් අපි අමාරු වෙලා තියෙනවා. මිහිම ලෝකෙක මේ වගේ මට්ටමක පින්වත්නි අපි බලන්න ඕන මේ බඳු අවිනිශ්චිත ලෝකෙන් ගැලවෙන්න මිසක් මේ ලෝකෙ රැඳෙන්න නෙමෙයි. ඇයි රැඳෙන හැම වෙලාවකම අපිට තියෙන්නේ අවිනිශ්චිතකම. කොයි වෙලේ දුකමාව වෙලා ගනිද දන්නේ නැහැ. කොයි වෙලාවෙ මම බලාපොරොත්තු වෙන මං අපේක්ෂිත ලෝකේ කඩාවැටෙද්දී දන්නේ නැහැ. හැබැයි ලෝකේ නිශ්චිත දෙයක් තියෙනවා. මොකක්ද ඒ? අනිත්‍යතාවය. ලෝකේ නිශ්චිත දෙයක් තියෙනවා, අනාත්මය. ඒ කියන්නේ ඔයාගේ වසඟේ පවත්වන්න පුළුවන් අබමල් රේණුවක්වත් නැහැ කියන එක. ඉතින් ඒක අවබෝධ කළාම දුක නිමෙනවා. ඒක මම මේ වෙලාවේ මගේ වසඟේ පවත්වන්න මොකුත් නැහැ කියලා දැනගෙන බණ කිව්වාම ඔයාලා මොනවා කළත් මට බණ කියන්න පුළුවන්. මෙතන මම දන්නවනේ මගේ වසඟේ පවත්වන්න බෑ, මම මේ අවස්ථාවට කතා කරනවා විතරයි කියලා දැනගත්තාම ඕගොල්ලෝ මෙතනින් බණට නැගිටලා ගියත් මේ අපි කවුරුත් නැතුව මෙහි බණ කියන. ඊට ගමන් සමාල්ලාට කවුරුත් නැතුව බණ කියන. ඉතින් මට මේ ළඟදි කෙනෙක් වානේ, හරි පුදුමයිනේ, කොහොමද කවුරුත් නැතුවම බණ කියන්නේ කියලා. මේ පැයක් කැමරාව දිහා බලන් නිකන් කතා කරනවා. එතකොට දැන් අවිනිශ්චිත බව දැනගත්තට පස්සේ ඕගොල්ලෝ නිශ්චිතව ඔය විදියට වාඩි වෙලා සුදු ඇඳගෙන එහෙම අපි අපේක්ෂා කරන්න හොඳ නෑ ලෝකේ. අපේක්ෂා කරනකොට අපේක්ෂිත ලෝකේ මෙතන මැවෙන්නේ නැති වුණාට පස්සේ මහ විශාල කනස්සල්ලක් එනවා. දොම්නසක් එනවා. ඒ කනස්සල්ල, දොම්නස, පීඩාව, අසහනෙ ඔක්කොම නිර්මාණය වෙන්නේ මොකක් මතද? අසහනය, කනස්සල්ල, පීඩාව, දොම්නස ඔක්කොම නිර්මාණය වෙන්නේ මට ඕන විදියට නැතිකමට. මට ඕන විදියට තියෙනවා නම් සහනය එනවා නම් අසහනින්නේ මට ඕන විදියට නැතිකමන්නේ. එහෙනම් අසහනය, දොම්නස, කනස්සල්ල, පීඩාව, අතෘප්තිය ඔක්කොම ඉන්නේ මොකක්ද? මට ඕන විදියට ලෝකේ නැතිකමට. එතකොට මට ඕන විදියට ලෝකේ නැති බව අවබෝධ කරගත්තාම මම මට ඕන විදියට ලෝකේ තියෙන්න ඕනි කියලා පතන්නේ නෑනේ. අන්න ඒකට තමයි යථාභූත ඥානය කියන්නේ. ඒක තිබ්බට පස්සේ මම බලාපොරොත්තු වෙන්නේ මට ඕන විදිහට ලෝකේ නැහැ කියලා. ඉතින් ලෝකේ වෙනස් වුණා කියලා, පෙරළුණා කියලා, කඩාවැටුණා කියලා. ඉතින් දෝමනස්සයක් එන්නේ නැහැ. පීඩාව එන්නේ නැහැ. කනස්සල්ල එන්නේ නැහැ. අසහනෙ එන්නේ නැහැ. අතෘප්තිය එන්නේ නැහැ. ඉතින් ඒක කොච්චර ලස්සනයිද පින්වත්නි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ පැහැදිලි කළා, ඔය ලෝකේ යන විදියට ලෝකේ කියන පදයට නටන්න නැතුව මෙන්න මෙහෙම විමසන්න කියලා. බුදුරජාණන් වහන්සේ මහණෙනි මේ වීරය කියන එක හැම කෙනෙකුටම තියෙනවා. ස්වභාවයෙන්ම අප තුළ පවතින්නේ ජවයේ පැවැත්මට. ඒතර වීරය කියන එක ගන්න ඕනේ එකට ඒ අනුව හිතන්න. ඒ වීරය තියෙන එක බුදු සාසනේ අනුව හිතන්න වීරියක් ඕනේ නැයි. වීරිය නැත්තම් ඔයාලා හිතන්නේ ලෝකේට අනුව. ඒ ලෝකේ ධර්මයක් නැහෙනේ. ලෝකේ නිකන් ගලාගෙන යන. ඒ ගලාගෙන යන පැත්තට හිතන එකෙන් ඔයාලට දුකනි මෝරන්නේ. හොඳට බලන්නකෝ ඔයාලා මේ ලෝකේ අනුව කල්පනා කළා හිතුවා පැතුවා කියලා ඔයාලට ඉතුරු වෙලා තියෙන දුක විතරනේ. දුකට වඩා වැඩියමක් ඔයාලට හම්බ වෙලා නැහෙනේ පින්වත්නි. හැම තැනින්ම හැම විදියටම ඔය පින්තුන්ලාට දුකේ පරිමාවක් තමයි තියෙන්නේ. ඒකනේ දුක අඩු වෙලා නැත්තේ. එන්න දවසින් දවස දුක මෝරලා. ඉතින් අපි හිතාන ඉන්නවා තරුණ කාලයේ මේ දරුවේ ලැබුණාම අම්මලා හිතාන ඉන්නවා අම්මලා තාත්තලා තරුණ මව්වරු පියවරු හිතාන ඉන්නෝ නෑ අපි දරුවෝ ඉතින් දැන්. ඉතින් විවාහ වුණාම දරුවෙක් ලැබුණාම ඉතින් අපිට ආස්වාදෙයි කියලා හිතනවා. දරුවා ලැබුණාම දරුවා ටික ලොකු වුණාම ආස්වාදෙයි කියලා හිතනවා. දරුවා ලොකු වුණාම විශ්වවිද්‍යාලය යවුවාම ආස්වාදෙයි කියලා හිතනවා. ඉතින් විශ්වවිද්‍යාලය ගියාට පස්සේ මේ උපාධියම ඉවර කරලා ආවම ආස්වාදෙ දැන් තියෙයි කියලා හිතන ඊට පස්සේ ජොබ් එකක් හම්බුණාම ආස්වාදෙ තියෙයි කියලා හිතන හැමදාම ආස්වාදෙ ලැබෙයි කියලා හිතාගෙන ඉඳලා වැඩ කරලා විතරයි තියෙන්නේ. ලැබිච්ච ආස්වාදයක් නෑ. හැමදාමත් ආස්වාදේ දුරින් පේනෝ. ඈතින් ආස්වාදයක් පේනෝ. ඒ ආස්වාදයේ දිහා බලාගෙන නෑ නෑ ලබන මාස ස්ථීරම ආස්වාදේ ලැබෙයි කියලා හිත හිත ඉන්නකොට පින්වත්නි ආස්වාදයට පෙර ජීවිතය අතහැරිනෝ. එයා හැමදාමත් ආස්වාදේ පැතුවා විතරයි පින්වත්නි. ආස්වාදයෙන් සම්තෘප්තිමත් වුණ දවසක් නෑ. ඔයාලට තියෙන ආස්වාදේ පැතුමක් විතරයි. ආස්වාදයෙන් සම්තෘප්තිමත් වී ආස්වාදයේ මිහිර විඳිමින් ඒ ආස්වාදයෙන් මත පදිංචි වී ඉන්න ජීවිත මේ ලෝකෙට අයිති නැහැ. ආස්වාදේ ලැබේවි කියලා හිතාගෙන කටුක ජීවිතයකට යනවා. අම්මා කෙනෙකුට තියෙන කටුක ජීවිතයක් නේ. අම්මා කෙනෙකුගේ ජීවිතේ කටුකයි නේ. මාතෘත්වය කියන්නේ කටුක ජීවිතයක්. ඒක ඇතුලේ ගොඩාක් කඳුළු තියෙනවා. නමුත් ඒ අම්මා ඒ කඳුල්ලට ආසා කරනවා. කොහොමද ඒ අවිද්‍යාව? අම්මා කෙනෙක් ඒ කඳුල්ලට සුසුමට ආසයිනේ. ඒ කඳුළු මතින් තමයි ඒ අම්මගේ ජීවිතය. නමුත් ඒ කඳුළු වලට එයා වටිනාකමක් දෙනවා. ඒ ඉන්නේ අවිද්‍යාව. එහෙනම් මොකද බුදුරජාණන් වදාලා කඳුළුට වටිනාකමක් දෙන්න එපා කියලා. බුද්ධ ශාසනයේ කඳුළුට වටිනාකමක් දෙන්න. බුද්ධ ශාසනයේ සංයෝගයේද වියෝගයේද දෙකම ගැන මැඳින් ඉඳයි උගන්න. අපිට බෑනේ සංයෝගයේ ඊටාම ආස්වාදජනක බවත් වියෝගයේ එකන සංයෝගයේ සිනහව බවත් වියෝගයේ කඳුල බවත් අපි පිළි අරගෙන. 아무තේම පිළි අරගෙන තියෙන්නේ සංයෝගයේ වියෝගයෙන් හමාර වෙන ලෝකයක. නැවි හමාර වීමේදී කඳුල විතරයි තියෙන්නේ. ඒ නිසා හමු වීම සහ වෙන්වීම දෙකම අසාමාන්‍ය දෙයක් නෙමෙයි සාමාන්‍ය දෙයක්. ලෝකේ අසාමාන්‍යදී ලෝකේ අතාරින එක සංයෝගයේ සහ වියෝගයේ දෙකම සාමාන්‍ය තත්වයන්. සංයෝගය අපි හිතන්නේ කොහොමද? සංයෝගය කියන්නේ ඊට වටිනා දෙයක්. වියෝගය කියන්නේ නොවටිනා දෙයක් කියලා අපි හිතනවා. ඒ නිසා සංයෝගයට අපි හොඳට අප්පුඩි ගහලා ඉනා වෙනවා. ඒ නිසා ඉපදිච්ච දවස පව ආය සිහි කරන්නේ ලෝකය. ඉපදිච්ච දවසම එනකොට කේක් ගේන්නේ ඉටිපන්දම් පතු කරන්නේ. ඒ හිතන සංයෝගය කියන්නේ මහා ශ්‍රේෂ්ඨ දෙයක් කියලා. ඊට පස්සේ කවුරුත් වියෝගයට ඊටිපන්දම් පත්තු කරන්නේ නැහැ. ප්‍රීති ഘോഷන්නේ. වියෝගය සිහි කර කර පින්වත්නි වියෝගයටත් ඊටිපන්දම් පත්තු කරලා hina වෙන්න පුළුවන් මට්ටමට ශ්‍රාවකයාගේ හිත හැදුනොත් අන්න එදාට නැවත සංයෝගයවත් වියෝගයත් මුණ නොගැහෙන මට්ටමටම නිවිලා යනවා. ඔයාලා සංයෝගයට අප්පුඩි ගාලා hina වුණා වගේම වියෝගයටත් අප්පුඩි ගාලා hina වෙන්න පුළුවන් මට්ටමට ඔයාලගේ ප්‍රඥාව ඔසවලා තියන්න ඕන. ඒ ඔසවලා තියන්නේ ප්‍රඥාවෙන් විමස විමසා ලෝකය කියවා බැලීමේ. ඒ ලෝකය කියවා බැලීමට ඔය පින්තුන්ලාට වීරයක් තියෙන්න ඕන. ඒ වීරියේ පැති හතරක් තියෙන එකක් තමයි සංවරප්පදාන. පළවෙනි එක සංවරප්පදාන. දෙවෙනි එක පහානප්පදාන. ඒක තමයි දෙවෙනි එක පින්වත්නි. ඊළඟට පින්වත්නි තුන්වෙනි එක භාවනප්පදාන. හතරවෙනි එක අනුරක්කණප්පදාන කියලා පදාන හතරක් තියෙනවා. ඔන්න ඔය හතර මත අපි පිහිටා හිටියොත් එයාට බුද්ධ ශාසනයේ නාමයෙන් වෙන මොකුත් ඕනේ. මේ ගිහි ජීවිතේ ගත කරන ගමන් නිවෙන්න පුළුවන්. ගිහි ජීවිතේ ගත කර කර ගත කර කර සෝසුසුම් අයින් කරලා දාන්න පුළුවන්, කඳුල ඉවත් කරන්න පුළුවන්. මෙන්න මේ වචන හතර ඇතුලින් ඔයාලට කඳුළු උනන් නැති මට්ටමටම ඔයාලගේ ඇතුළාන්තය ධර්මය තුලින් නැගී සිටිනෝ. ධර්මය තුලින් ඔබගේ ඇතුළාන්තේ නැගී සිටිනෝ. සංවරප්පදාන පින්වත්නි, අපේ හිත පුරුදු වෙලා තියෙන්නේ අරමුණු මත පදිංචි වෙන්න. අපේ සිත හුරු වෙලා තියෙන්නේ සංවරප්පදාන කියන්නේ අරමුණු ලුහු බඳින එක අඩු කරලා දාන. සංවරප්පදාන කියන්නේ අරමුණු ලුහු බඳින්නේ. අපි අරමුණු ලුහු බඳින්නේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්. අරමුණු ලුහු බඳිනවා. හැම වෙලාවකම අපේ සිත රුචි කරනවා ලස්සන රූපවලට. එතකොට අපි රූප විශ්ලේෂණය කරනවා ලස්සනයිද අවලස්සනයිද කියලා. ඒකට කියන්නේ රූප විතර්ක කියලා. අපේ සිත හැම වෙලාවකම විතර්ක කරනවා දකින්න රූපේ. එතකොට විතර්ක කරනකොට මනාප අමනාප වශයෙන් සිත පිළිගන්නාකමක් තියෙනවා. මනාප රූපත් එක්ක ඇයි හොඳයි කම් පානවා. අමනාප රූපත් එක්ක අපේ ඇයි හොඳයි කමක් නැහැ. ඒවා එක ගැටුමක් තියෙනවා. අමනාප රූප. ඒකනේ මනාප රූප විතරක් gedara සංවිධානය කරගන්න බලන්නේ. ඒකනේ අපි කියන්නේ තාත්තා කැමති නෑ වුවට, අම්මා කැමති නෑ වුවට කියලා අපිට හැංගිලා වැඩ කරන්න වෙලා තියෙන්නේ. ඇයි? මනාප අමනාප වශයෙන් අම්මගේ තාත්තගේ හිතේ ගතියක් නඩත්තු වෙනවා. දරුවා කැමති නෑ ඕකට. දරුවා තුල මනාප අමනාප ගතියක් නඩත්තු වෙනවා. ඒකට එයා විතර්ක කරනවා. විතර්ක කරනකොට එයා මනාප මේවට අමනාප ඒවට. ඇයි ඕවා වුණේ? ඕවා අපේ පුතා කන්න කැමති ඕවා. ඕවා කන්න කැමති නෑ කියලා අම්මා දන්නවා. මනාප අමනාප වශයෙන් දරුවා තුල ඇති වෙන පිළිගැනීම ගැන අම්මට අදහසක් තියෙනවා. මෙන්න මේ අදහස ඇතුලේ පින්වත්නි, මේ බුද්ධ ශාසනය තුල පැහැදිලි කරන සංවරප්පදානයි කියලා කියන්නේ පින්වත්නි, තමා තුල ඇති වෙන අරමුණු මනාප අමනාප වශයෙන් අරමුණු මත ලුහු බඳින එක නවත්තලා දාන එක. නමුත් එහෙම නවත්තලා දාන එක සාර්ථකද අසාර්ථක? අසාර්ථකයි. ඇයි? මනාපමනාප ගතියනි අයින් කරන්න ඕට. ඇතුලේ පැන නගින මනාපමනාප ගතිය අයින් කරන්න නැතුව මනාපමනාප වශයෙන් පිළිගන්න කම අයින් කරලා බෑනි. පින්වත්නි, මනාපමනාප වශයෙන් අපි තුල අපිට ලෝකයේ මුණ ගැහෙන මට්ටමට අභියෝග කරලා හරියන්නේ නැණි. අපි අභියෝග කළ යුත්තේ කුමකටද? අපි අභියෝග කරන්න ඕන මනාපමනාප වශයෙන් ඇතුලින් පැන නගින එක නෙමෙයි. ඇතුලින් මනාපමනාපකම එද්දී, ඇතුලින් මනාපමනාපකම එද්දී පින්වත්නි, එළියෙන් මනාපමනාපකමට අදාළ අරමුණු ලුහු බඳින ඇස පිළිබඳ සංයමයක් එනවා කියන එක අසාර්ථක. ඒක හරියට කොයි වගේද? කෙනෙක් සිගරට් බීලා ගඳ ගන්නවට බුලත් විට කනවා. සමහර අය ඉන්නවනේ සිගරට් බිව්වහම හරිම ගඳයිනේ. එයා ඒක වහන්න බුලත් විට කනවා. තා ටොපි වර්ග තියෙන සර ඒ ටොපියක් කනවා. ඒ වගේ එකක් තමයි පින්වත්නි මේ සංවරප්පදානයි කියන්නේ. බොහොම අසාර්ථක වෑයම වැඩ. අසාර්ථක වැඩ. සංවරප්පදාන කියලා මෙතන අදහස් කරන්නේ ඇසකන ආදිය පිළිබඳ එයා බලින් සංවර වෙන්න ආදිනවා. නමුත් අසංවර වීම පිණිස මානසික ප්‍රවාහය එහෙම්ම තියෙද්දි පින්වත්නි, අපි ලෝකේ ලුහු බඳින්නේ ඇසෙන් නෙමෙයි සිතින්නේ. පින්වත්නි, ඡන්දය, නන්දිය, රාගය ඔක්කොම සිතේනේ. ඇසේ ඡන්දයක් නැහනේ, රාගයක් නැහනේ. ඇස කණ්ණාඩියක්සේ නිකන් තියෙනවා. කණ්ණාඩිය ඉස්සරහට ගියාම රූපේ පේනවා වගේ මේ පින්වත්නි මේ කණ්ණාඩියට එහෙම සවිඥානිකත්වයක් නැහනේ. කණ්ණාඩි ඉස්සරහට ගියොත් ඔන්න කණ්ණාඩියෙන් අපට රූපේ පේනවා. අන්න ඒ වගේ ඇස තියෙනකොට ඇස ඉස්සරහට එන රූප පේනවා. ඇස ඉස්සරහට එන්නේ නැති රූප පේන්නේ නැහැ. ඒතර කෙනෙක් කියන බල ඔළුව හරවලා බලනකොට පේන. ඒ ඔළුව හරවන්න ඕන බවට සිතක් තියෙන්න එපාය. සිතක් තිබ්බට පස්සේ තමයි, ඒ කියන්නේ ඒ ඔළුව හරවන එක පවා සිතේ සැලීමක් නේ. මම ඔළුව හරවනවා නෙමෙයිනේ. සිත ඔළුව හරවන්න ඕන බවට සිතක් නැත්තම් කොහෙද පින්නොත් නේ ඔළුව හරවන්නේ? පුළුවන් දෙයක් කරන්න. දැන් මට මෙහෙම අත උස්සන්න ඕන නම් අත උස්සන්න ඕන සිතක් තියෙන්න ඕනේ. කොහොමද සිතේ උද්වේගයේ මේ ධර්ම විතර්ක વિચાર ධර්මයට ආමන්ත්‍රණය කරන ගමන් බලන්නකෝ මේ මං මගේ අත චලනය කරන විදිය. මිනිකම්ම මෙහෙම අතක් වෙන්නේ මම මෙහෙම අත තියාගෙන බණ කියන්න ඕනේ කියලා හිතුණොත් එච්චරයි. නමුත් මේ බණ කියනකොට ඇති වෙන විතර්ක ਵਿਚාර ඔක්කොම විමස විමසාම මේ අත ඔසවන්න ඕන බවටත් හිතක් පහළ වෙනවා. අත පාත් කරන්න. එතකොට අත ඔසවන්න ඕන කියලා සිතක් පහළ වෙනකොට මාතුල ධර්ම විතර්ක නැහැ. මොකද සිතට අත ඔසවීමත් සහ ධර්ම විතර්ක ਵਿਚාර විමසීමත් කියන දෙකම කරන්න බෑ. එතකොට ඒක වෙන්නේ සිත බීගින් බිදී යාම නිසා. අලුතෙන් අලුතෙන් සිත් ප්‍රවාහය හට ගන්නකොට ඒ හට ගැනීම ඇතුලේ වෙන්නේ. මේ එතකොට බලන්න පින්නොත් මේ මායිතා වේගින් කතා කරන ගමන් මේ අත තුලත් යම් චලනයක් කරනවා. හැබැයි මේ අතේ චලනය සහ ධර්ම විතර්ක කියන දෙකටම එක සිතක පවතින්න බෑ. සිත නිරුද්ධ වීමෙන් අලුත් සිත හට ගන්න. සිත බිඳී යාමෙන් නැවත නැවත සිත් හට ගන්න. සිත් ප්‍රවාහයක් විදියට අවිච්ඡින්න පැවැත්මක් සිතට නැහැ. මෙන්න මේ යථාර්ථය තමයි බුදු මේක ලෝකෙට කියන්න බෑ. ඇයි? මේක භාවනාමය අත්දැකීම. මේ කතාව පින්වත්නි සම්පූර්ණයෙන්ම පුද්ගලයා තුළ ඇතිවෙන භාවනාමය අත්දැකීම. එතන නමුත් මේ අත්දැකීමට එකපාර යන්න බෑ. ඒ නිසානේ මම ඔබට මුලින්ම භාවනා කරන්න කියලා කියන්නේ. දැන් මොකද්ද මම කිව්වේ? පළවෙනියෙන් තමයි මේ ජීවිතෙන් නික්මෙන්න ඕන නම් සසර දුක ඉවර කරගන්න ඕන නම් යා පළවෙනියෙන් කරන්න ඕන මොකද්ද? සංවරප්පදාන. ඇස සංවර කරගන්න. ඉතින් ඇස සංවර කරාට වැඩක් නැහැ. ඇසින් රූපේ විමස විමසා බලන රාගය පදනම් වෙච්ච සිතක් ඇතුලේ තියෙනවා. පස්සේ පුළුවන් ඒක විසඳන්න. ඔයාලා පළවෙනියෙන් කර ඒකනේ බුද්ධ ශාසනයේ පළවෙනියෙන් සිල් ගැනනේ උගන්වන්නේ. පළවෙනියෙන් ප්‍රඥාව ගැන නෙමෙයි උගන්වන්නේ. පළවෙනියෙන් මොකද්ද කියන්නේ? සීලය. සීලය. සිල් රැක්කා කියලා කවුරක් නිවන් දකින්නේ නැහැ. සීලය තුළින් මූලික සංයමයක් පුද්ගලයා තුළ ගොඩ නැගෙනවා. ඒ සංයමය සිල් නැති වෙලාවට ආයෙත් කඩාගෙන වැටෙනවා. ඒ සංයමය මේ කාලේ හරි අමාරුයි තියාගන්න. ඒකනේ සීලය කියන එක වුණත් අපි ඉක්මනට අතාරින්නේ කොයි වෙලේද කියලා බලන් ඉන්නේ. පොයට සිල් ගන්න ගියාට පස්සේ යාට ගෙදර එනකන් ඉස්පහසුවන්නේ නැහනේ. ගෙදර එනකන් විශ්වාසවන්නේ නැහැ. ඉස්පහසුවන්නේ නැහැ. සමහර විට සිල් ගන්න ගිය ගමන් දෙකට විතර සිල් පවාරණය කරනවා දැන් ලංකාවේ පන්සල්වල. එයාට එච්චර හදිසි ආයෙත් අර සුපුරුදු කාම විතර්ක ටික මත ගින් පදිංචි වෙන්නේ එච්චර උවමනාවක් තියෙනවා. ඒ කාලේ මිනිසුන්ට එහෙම නැහැ. එහෙනම් ඒ කාලේ ස්වභාවයෙන්ම මිනිසුන් තුළ යම්කිසි ආධ්‍යාත්මික නිවීමකට අදාළ සංයමයක් තිබ්බා. ඒ කාලේ මිනිසු ගෙදරින් ගියාට පස්සේ ආයෙ පහුවෙන දුදේට ආවේ. රාත්‍රියත් පන්සලේම සීලයක් මත පිහිටා රැය පහන් කළා. එහෙනම් ස්වභාවයෙන්ම අපේ සිතුවිලි වල කාම අරමුණු වල ලෝකේ මත වික්ෂිප්ත වීම ඇතුලේ ස්වභාවයෙන්ම පින්වත්නි අපි අවුල්. ස්වභාවයෙන්ම අපේ ඇතුළාන්තය අවුල්. එනම් මතක තියාගන්න මේ අවුල එන්නේ එන්නේ වැඩි වෙනවා මිසක් අඩු නෑ. එන්නේ එන්නේ වැඩි වෙනවා. ඉස්සරහට පින්වත්නි නිවනක් ගැන කතා කරන්න වෙන්නේ අපිට. ඉස්සරහට ස්වභාව ධර්මී පවා ඒ වෙනස්කම තියෙනවා. බලන්නකෝ ස්වභාව ධර්මයේ බලධාරණිකේ පව වෙනස්කම් නැද්ද? ආහාරවල රසේ පව අඩු වෙලා නැද්ද? ආහාරවල සුවඳ පව? ඒ කාලේ කොස් ගෙඩියක් ඉදෙනකොට හරි සුවඳයි. හරිම සුවඳයි කොස් ගෙඩියක් ඉදෙනකොට. දැන් ඒ කොස් ගෙඩියක් ඉදෙනකොට ඒ සුවඳ තියෙනවද කියලා බලන්න. සුගඳ එනම් මතක තියාගන්න ස්වභාව ධර්මී පවා අධර්මාර්ථය ඉඟි කරනවා. අධර්මාර්ථය ඉඟි කරනවා. ඉතින් පින්වත්නි ඒ අධර්මාර්ථය තුල කෙලෙස් ඔයාලගේ సంతානිය තුලත් ඉස්සරහට එන්න මෝරනවා. පළවෙනියෙන් ඔය පින්න තුල්ලා කරන්න ඕනේ ඇස සංවර කරගන්න එක. ඇසට ආදේශ කරලා විතරක් අපි මේක කතා කරමු මේ දේශනාවට කාලය යන නිසා. පළවෙනි සංවරප්පදාන කිව්වේ මොකද්ද? ඇස සංවර කරගන්න. ඇස අසංවර වීම පිණිස මානසික ගතියක් ඇතුලෙන් එනවා. ඇස අසංවර වීම පිණිස මානසික ගතිය ඒ ගතිය පස්සේ බිඳිමු. දැනට ඇස විතරක් සංවර කරගන්න. මේ ඔක්කොම එක පයින් කරන්න බෑ. එක රැයින් මේ වැඩේ ඉවර කරන්න බෑ. මහ විශාල සසර ගතියක් අවිද්‍යාව තණ්හාව උපාදානිය මත ගොඩනැගිච්ච ස්තුන් භවය අනුව ඇවිදැවිදාපු මහ භයානක සසරකට අයිති මහ දුෂ්කර ගමනක බොහොම පොඩි සම්දිස්ථානයකදී භාග්‍යතුන් වහන්සේ හම්බ වෙලා ඉච්චරයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සම්මුඛ වෙලා ස්ථීරව මේ ඉන්න මට්ටමට මේ හිටියොත් ධර්මයත් අතහැරිනවා. ධර්මය අත ඇරිලා ඒ තුන්භවය යනු ඇවිද ඇවිදිනෝ කාලෙකින් බුදු කෙනෙක් හම්බ වෙයි. එතකන් සසරේ, එතකන් නිරේ, එතකන් ප්‍රේත ලෝකවල. තිරිසන් ලෝකේ අනමරාග්න දුක්. තිරිසන් ලෝකේ වුණත් දුකේ සීමා නැහැනේ. හරි, ප්‍රේත ලෝකේ පේන්නේ නැහැ කියමුකෝ, නිරේ පේන්නේ නැහැ කියමුකෝ. තිරිසන් ලෝකේ මේ අස්මට්ටමේ තියෙනවා. මොන්න සානන් දුකද්ද කියලා බලන්න. මොන්න තරම් පින්වත්නි පරණ සසර ගනුදෙනුවක්ද තිරිසන් ලෝකේ කියලා බලන්න. මී මැස්සෙක් මුළු ජීවිත කාලෙම මී පැණි හැන්දයි එකතු කරන්නේ. මල් දහස් ගානක රොන් ගත්තත් මී මැසේ හැන්දක්, මී පැණි හැන්ද. ඒ මී පැණි හැන්ද එයාටද? මොන්න තරම් සසර ගනුදෙනුවක්ද කියලා බලන්න. මී පැණි හැන්දකටත් වඩා අඩු ප්‍රමාණයක් එකතු කරන්න මල් දහස් ගානක රොන්නුරා බීලා කවුද මී මැස්සෙකුට සාධාරණ ඉල්ලන්නේ? ලෝකෙ කවුරුත් නෑ. තිරිසන් මේ පේන මට්ටමේ තිරිසන් ලෝකේ ඉතා සිහිනුවන පාවිච්චි කරලා විමසලා බලන්න මොන්න තරම් අසාධාරණයක්ද කියලා. මොන්න තරම් අසාධාරණ ලෝකයකද ඉන්නේ කියලා. ඒ නිසා පින්වත්නි මේ පුළුවන් තරම් මේ ජීවිතය තුළ ධර්මයටම යන්න, ධර්මයෙන්ම නිවෙන්න බලන්න. වෙනනම් විදියක් නැහැ. එහෙනම් පළවෙනි එක තමයි සංවරප්පද. ඇස සංවර කරගන්න. ඇස අසංවර වීම පිණිස මානසික ගතිය පස්සේ බිඳිමු. දෙවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ වදාළා පහණප්පදාන. පදන් වීරිය ගොඩනගා ගන්න කිව්ව. මොකටද? අර ඇස අසංවර වීම පිණිස තමන් තුල පැන නගිනවා කෙලෙස් විතර්ක, කාම විතර්ක, ව්‍යාපාද විතර්ක. ඒ විතර්ක මතින් තමයි ඇහැ පාවිච්චි කරන්නේ. ඒ විතර්ක නැත්තම් ඇහැ පාවිච්චි කරන්න බෑ. ඒ විතර්ක සිත තුල නැති වෙලාවට ඇසින් අපි රූප හොයන්නේ. රාගය ඇසුරු කරගත්ත විතර්ක නැති වෙච්ච වෙලාවට මනාප රූප කෝකෝ කියලා හොයන්නේ. එහෙනම් පින්වත්නි නැවත නැවත ඇස පාවිච්චි කරමින් නැවත නැවත ඇසින් ලෝකේ හඹාගෙන යෑමක් අපි තුල සිද්ධ වෙන්නේ අහම්බයක් විදියට නෙමෙයි, විතර්කවල ප්‍රතිලාභයක් හැටියටයි. ඒ නිසා ඉස්සෙල්ලම ඇස සංවර කරගන්න. දෙවනියට විතර්ක ගැන සංවේදී වෙන්න. එතකොට මේ පින්වත්නි බුද්ධ ශාසනයේ පෙන්වන පහණප්පදාන. පහණප්පදාන කියන්නේ තමන්ගෙම විතර්ක ටික දකින ශ්‍රාවකෙක් වෙන්න. පළවෙනි ඇස දකින ශ්‍රාවකෙක් වෙන්න. ඇස සංවර කරගන්න. සංවරප්පදාන. පහණප්පදාන. ඇස කොච්චර සංවර කරගෙන හිටියත් වැඩක් නැහැ. සිත තුලින් පැන නගිනවා. ඇසින් මනාපමනාප රූප හඹාගෙන යන්න යයි ඉල්ලා සිටින කෙලෙස් විතර්ක. දැන් විතර්ක ටික පරිස්සම් කරගන්න. විතර්ක ගැන සංවේදී වෙන්න. පරිස්සම් කරන්න බෑ විතර්ක. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක, අකුසල් විතර්ක, රාග විතර්ක, දේශ විතර්ක, නොඑක් විතර්ක හිත තුල පැන නගිනවා. ඒ විතර්ක කියන ඒවා ගැන සංවේදී වෙන්න. ඒ කාම විතර් කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති. ඒ කාම විතර්කයට සිත තුල පදිංචි වෙලා ඉන්න දෙන්න එපා. එහෙනම් මොකද කරන්න ඕන? මේ තමන්ගේ සිත තුල හටගන්න කවරාකාරයක විතර්කයක් වුණත්, කාම විතර්කයක් වුණත්, නික්කම්ම විතර්කයක් වුණත්, අධර්ම විතර්කයක් වුණත්, ධර්ම ඔක්කෝම විතර්ක සිත තුල ඇති වෙලා නැති වෙලා යනවා කියලා දකින්න දක්ෂ වෙන්න. දැන් දක්ෂකමක් තියෙනවා. ඊළඟ එක තමයි පින්වත්නි, ඊළඟ එක තමයි බුදුරජාණන් වහන්සේ වදාලා තුන්වෙනි එක තමයි භාවනප්පදාන. භාවනප්පදාන. මෙතන භාවනප්පදාන කියලා කියන්නේ බොජ්ජංග ධර්ම වලින් උදව්ව ගන්න කියන එක. ඉස්සෙල්ලා ඇස සංවර කරගත්ත වැඩේ සාර්ථක නැහැ. ඇයි? ඇස සංවර කරගන්න වැඩක් නැහැ නේ පින්වත්නි. ඇසින් ඇස අසංවර වීම පිණිස මානසික ගතිය ඇතුලේ තියෙද්දි. නමුත් මුලින්ම අපි කරේ ඇස සංවර කරපු එක. දෙවණියට කළේ මොකද්ද? මුලින් හරි අමාරුයි ඇස සංවර කරගෙන ඉන්න එක. දෙවණියට කළේ ඇස අසංවර වීම පිණිස තමන්ගේම විතර්ක ටික අඳුනගන්න එක. අඳුනගත්තාම ඇති දැනට. තුන්වෙනි එක භාවනප්පදාන. භාවනප්පදාන කියන්නේ බොජ්ජංග වඩනවා කියන එක. භාවනාව කියන්නේ මොකද්ද? බොජ්ජංග වඩනවා කියන්නේ. බොජ්ජංග කීයක් තියෙනවද? හතක් තියෙනවා. ඒකට කියනවා සප්ත බොජ්ජංග කියලා. ඒ හතෙන් අර තමන්ගේම විතර්ක ටික විමසලා බලන එක තමයි තුන්වෙනි එක. ඒ හතෙන් තමන්ගේම බොජ්ජංග ටික තමන්ගේම විතර්ක තමන්ගේ හිතේ හට ගන්න විතර්ක ටික විසඳනවා විමසලා බලනවා. දැන් ඔන්න උදාහරණයක් විදිහට ඇහෙන් මනාප රූපේ හොයාගෙන යන්න කියලා මේ සිත තුල හට ගන්නවා කාම විතර්කය. ඒ කාම විතර්කේ හටගන්නේ කොහේද? සිතේ. එතකොට සිතේ හටගන්න කාම විතර්ක අවිච්ඡින්නව පවතිනවා. දැන් ඔයාලගේ මේ වෙලාවේ කාම විතර්ක තියෙනවද නැහැ? ධර්ම විතර්ක තියෙන්නේ. ඇයි? ධර්මීනි අහන්නේ. ධර්මීනි පින්, ධර්මීට අදාළ රූපරාමුනි පින්. කාම විතර්ක නැහැ. හැබැයි ඔයාලට මේ ධර්ම විතර්ක දැන් හටගත්තට ඔයාලගේ ධර්ම විතර්ක විතරමද හිතේ හටගන්නේ? නැහැ පින්වත්නි. ධර්ම විතර්කම නෙමෙයි හිතේ හටගන්නේ. දැන් මේ ධර්මය ඇහෙන්නේ නැති වෙලාවට ආයෙත් කාමයන්ට හරියන අරමුණු හම්බ වෙනකොට කාම විතර්ක හට ගන්නවා. නං අරමුණින් අරමුණට ඔබේ විතර්කවල ව්‍යාකූලත්වයක් තියෙනවා. එනිසා විතර්ක කියන ඒවා පින්වත්නි ඔබේ ආවේනික தත්ත්වෙ නෙමෙයි ආදුනික தත්ත්වය. ආදුනික தත්ත්වය. ඔබේ විතර්ක ඔබට ඕනම වෙලාවක ප්‍රකට කරන්න බෑ. දැන් දෝමනස්සය හැම වෙලාවෙම පෙන්වන්න පුළුවන්ද ඔබට? බෑනේ. ඒක එන වෙලාව දන්නේ නැහැ ඔගොල්ලෝ. අරමුණු මුණ ගැහෙනකොට අරමුණක් අරමුණක් ගානේ ඔබ තුල එක එක මට්ටමේ විතර්ක හට ගන්නවා. ඒ නිසා විශ්වාස කරන්න එපා මිනිහෙක්ව. කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා. එයා ওই ඉන්න ස්වභාවයෙන් හිටත් අම්බේ කියලා හිතන්න එපා. අලුත් අලුත් විතර්ක හට ගන්නකොට එයා වෙනස්. මිනිස්සු කියන්නේ අලුත් අලුත් වෙස් ගන්න જાතියක්. ඒ මිනිසුන්ගේ හිතවල හැටි. කොහොමද ඔයා ඔහොම වෙස් පෙරලන්නේ කියලා අහන්න එපා. ඔයත් වෙස් පෙරලමින් ඉන්නේ. බිරිඳගෙන් අහන්න එපා ඔයා කොහොමද ඔහොම වෙනස් වෙන්නේ කියලා. එයත් වෙනස් වෙමින් ඉන්නේ. මේ ලෝකේ හැම මිනිහෙක්ම වෙස් පෙරලන ගමන් ඉන්න ගමන් ලෝකයාගෙන් අහනවා කොහොමද ඔහොම වෙනස් වෙන්නේ කියලා. ලෝකේ සියලු දෙනා වෙනස් වෙමින් ඉන්නවා. ඒ බව අවබෝධ කරගෙන ලෝකේ සංයෝග වෙන්න. එතකොට එයා එකතු වෙච්ච තැන මෙයා දන්නවා ඒට මෙයා මේ මට්ටමින් හම්බෙන්නේ නැහැ කියලා. එයා දන්නවනේ මේ සිතුවිලි වෙනස් වෙනවා. සිතුවිලි වෙනස් වෙනකොට එයාගේ ප්‍රතිචාරත් වෙනස් වෙනවා. එතකොට ඒ නිසා තමයි ලෝකේ ගිනි ගැනීම වගේම සිසිල් වීමුත් ලෝකෙට අයිති. සිසිල් වීම විතරක් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. ගිනි ගැනීමුත් බලාපොරොත්තු වෙන්න. ඒ නිසා පින්වත්නි භාවනා ප්‍රදාන කියලා කියන්නේ අර Taman ගේම තියෙන විතර්ක තියෙන හිතේ. ඒ විතර්ක සිතේ ඇති වෙලා නැති වෙලා යනවා කියලා දකින්න එකට. ඒ දකින්න එකට කියන්නේ මොකද්ද? සති සම්බොජ්ජංගය. ඒ විතර්ක ටිකමනි දුක. විතර්ක හටගන්න නැත්තම් නැහෙනි ප්‍රශ්නයක්. විතර්ක ටික දුකක් විදියට දකින්න එක ධම්ම විජේ පොච්චංගේ. ඒ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, අකුසල විතර්ක, රාග විතර්ක, දේශ විතර්ක, මෝහ විතර්ක නැතුව නික්කම්ම විතර්ක, අව්‍යාපාද විතර්ක, අවිහිංසා විතර්ක, කුසල විතර්ක, ධර්ම විතර්කත් එක්ක, වීතරාගී විතර්ක, වීත දෝෂී විතර්ක, වීත මෝහී විතර්කත් එක්ක වාසය කිරීම මේ දෙක අඳුනගන්න එක. කාම විතර්කත් නික්කම්ම විතර්ක, රාග විතර්කත් වීරාගී විතර්කත්. මේම ලෝකේ විතර්ක වර්ග කොටස් දෙකක්, ධර්ම විතර්ක, අධර්ම විතර්ක කියලා දෙකක් තියෙනවා. ධර්ම විතර්ක කුසල විතර්කයයි, අධර්ම විතර්කය අකුසල විතර්කයයි කියලා මේ දෙක මේ වෙනස එක රේඛාවකින් බෙදලා අඳුනගන්න එක විරිය සම්බොජ්ජංගේ. ඊට පස්සේ කුසල විතර්කත් එක්කම ඉන්න එක. ඒ කුසල විතර්කත් එක්ක ඉන්නකොට ලෝකයා අධර්මයෙන් බලවත් වෙනකොට මා ධර්මයේ තුල ඉන්නවා කියලා හිතනකොට පවා සහල්ල හරිම සහනයක් එනවා. මම එහෙම නෑ නේද කියලා ප්‍රීති සම්බොජ්ජංගේ. එයාගේ ජීවිත හරිම සංසුන්. පස්සද්දි සම්බොජ්ජංගේ. එයාගේ සිත වර්තමානයේ තුල පවතිනවා. එයා හෙට විශ්වාස කරන්නෙත් නෑ, ඊයේ විශ්වාස කරන්නෙත් නෑ. සමාධි සම්බොජ්ජංගේ. එයාට ඊයේ යදයි හෙටයි තුන් කාලෙම ගැන මඳහත් සිතක් තියෙනවා. උපේක්ඛා බොජ්ජංගේ. ඔන්න ඔය බොජ්ජංග ටික අනුව එයාට එයාගේ විතර්ක ටික කියව ගන්න පුළුවන් නම් මේ විතර්ක වලට ප්‍රතිචාර දක්වන ගතිය ස්වභාවයෙන්ම අඩු වෙලා යනවා. ඔකට කියන්නේ භාවනප්පදාන. භාවනප්පදාන කියන්නේ ආයෙනම් භාවනා කරමු කියලා ඇස් දෙක පියාගෙන මෛත්‍රී වඩන එකට නෙමෙයි, බොජ්ජංග වඩන එකට. බොජ්ජංග වඩන එකට පින්වත්නි. අනුරක්කණප්පදාන. අනුරක්කණප්පදාන කියලා කියන්නේ නිවන් මඟ තුලම ඉස්සරහට යන එක. සසරට නෙමෙයි, භවයට නෙමෙයි, භව නිරෝධයෙන් මතින් ඉස්සරහට යනවා. එතකොට එයාගේ භවය නිරුද්ධ වෙලා යනවා. ඉතින් මේ වැඩේ ඉස්සරහට යන්නේක අමාරු. මේක අහගෙන ඉඳලා ඕකට සාදු කියලා gedara යන්න පුළුවන්. ඔයාලට gedara කිම් මේක වඩන එකයි අමාරු දෙය. අනුරක්කණප්පදාන. මේක ඔයාලගේ ජීවිතේ ආවේනික தත්ත්ව විදිහට පුරුදු කරගන්න. ඔයාලා වගේ බලා ගන්න අනුරක්කණක් පදාන්න. පන්සලේදී සංසුන්කම හොඳයි. මේ බණශාලාවේ මේක tira අතරින් ඔයාලගේ සංසුන්කම හොඳයි. හැබැයි ඔයගොල්ලෝ බලන්න ඕනේ කුස්සියේදී කොහොමද මම කියලා. ඉතින් කොහොමත් අපි කුස්සියේදී අවුල්. එහෙම අවුල් වුණාට කමන්නේ මිනිසුන්ගේ හිත් එහෙම තමයි. නමුත් මේක වඩන්න ඕන. වඩන්න වඩන්න මේක අමාරු වැඩක් ඇත්තටම. ඔෆිස් එකේදී කොහොමත් ඔයාලා අවුල්. හැබැයි මේක ඔෆිස් එකේදීත් මේක පාවිච්චි කරගන්න පුළුවන්කම. අනුරක්කණක් පදාන. මෙන්න මේ හතර තිබ්බොත් එයා අනේ පින්වත්නි වැඩි කාලයක් යන ඉස්සලා සෝවන් වෙන්න ඕනේ යා. ඒ නිසා ඔබ හැම දිනාටම මේ උතුම් බුද්ධ දේශනාව නිවන් දොරටුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි මේ උතුම් දේශනාවේ දායකත්වය මත්තේ ගොඩ සල්ගස්මාවත දෙවන පටුමඟ නොම්බර 137 20B නිවසේ පදිංචි අමල් අමරසිංහ මහත්මයා ඇතුළු පින්වත් පිරිස මේ දේශනාවට දායකත්වයෙන් කටයුතු කරනවා. තේ පින්තුන්ට අපි ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සුව වේවා. කායික මානසික සුවපත් බව වේවා. මේ උතුම් ධර්ම දානමේ කුසල් වහ වහා නිවන් පිණිස බලවත් වේවා කියලා දිෂ්ඨාන කරනවා. අමල් අමරසිංහ මහත්මයා ප්‍රදාන පින්තුම් බලාපොරොත්තු වෙනවා. සේනාරත්න අමරසිංහ පියතුමන් ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. සේනාරත්න අමරසිංහ මහත්මයාගේ භවගාමී ජීවිතයේ සුවපත් වේවා. ආයති භවයේ සුවපත් වේවා. සාංශාරික ජීවිතයේ සුවපත් වේවා. සේනාරත්න අමරසිංහ මහත්මයා ප්‍රදාන මේ පවුලේ පිනතුන් නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන්ට මේ කුසලානි සංස ධර්මයන් නිවන් පිණිස බලවත් වේවා කියලා දිෂ්ඨාන කරනවා. සුජීවත්ව සිටින නිමලා බෙඩිසිංහ මෑණියන්ට මේ කුසල් උපකාර වේවා. නිරෝගී සුව චිරජීවනී වේවා. ප්‍රසාද් සදීකා සහ අංජලී කියන සහෝදර සහෝදරියන්ටත් මෙතනට සම්බන්ධ වුණු පිනතුන් සියලු දෙනාටත් මේ කුසල් උපකාර වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනී වේවා. මේ පිනතුන්ලා සියලු දෙනාටම වහ වහා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනාමය කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සතර වරන් රජ දරුවන් සද්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචී පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසලානි සංස ධර්මයන් උතුම් නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා කියලා දිෂ්ඨාන කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං